මීළඟට ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
තුති ගරු සභාපතිතුමනි, මම අහගෙන හිටියා අපේ ගරු ලෙන්දෑම තුමාගේ කතාව. මට දුක හිතුණා එතුමා ගැන. එතුමා කිව්වේ මේ පිටි පිළිබඳ අයත කටයුතු අයත ලාභ ඒවා ගැන ගැසිය යුතු බදු, එහෙම නැත්නම් ඒවාට මැදිහත් වී රජය කළ යුතු නියමයන් මේවා තියෙනවා. නමුත් මට කරන්න බෑ. මේකට බලපෑමක් කළ යුතුයි. මේ ගැන පියවරක් ගත යුතුයි. එතුමා කිව්වා මේ ගැන කිසියම් ආකාරයකට අපි මේ අය මේකට යොමු කරගත යුතු. ඔන්න ඕව තමයි දිගටම කියුනේ එතුමාගේ. එතුමා කියන එක ඇත්ත. වෙළඳාමතුමාට බලයක් නැහැ වෙළඳාම ගැන. දැන් මම යන්නේ ඩීටේල්ස් වලට මේකේ. නමුත් මේ තිබුණේ පිටි ඒකාධිකාරියක් රජයට. රජයේ තිබුණා පිටිකර්මාන්තාලාව ත්‍රිකුණාමල. රජයේ ගෙන්නෙව්වා ත්‍රිඟු ඇට ගෙන්නලා පිටිබවට පත් කළා. සත්ව ආරවලට ග්‍රේන් එලිවේටස්ටරත් ඇරියා. දැන් මේක තමයි ජයජාදන මහත්මයායි කාලේ මේ ප්‍රීමා කොම්පැනියට විකුණුවේ. ඊට පස් තමයි සෙරෙන්ඩිබ්ලා. මෙන්ද මේ දෙගොල්ලන් අතේ තමයි මේ මුළු කර්මාන්තයම තියෙන. ඉතින් මේක මේගොල්ලන්ගේ අතේ තියලා අපි පැමිණිලි කළා වැඩක් නැහැනේ. මේ ඒ අය වැඩිම ලාභය ගන්නට උත්සාහ කිරීම ඒගොල්ලන්ගේ මූලික නමස්කාරය. වැඩිම ලාභය ගැනීම. ඉතින් ඕක අයතා ලාභයක්ද, ඕක නිවැරදි ලාභයක්ද, ඕක සාධාරණ ලාභයක්ද, එහෙම බැලිල්ලක් නැහැ වෙළඳ පොළ ක්‍රමේ. මේක මේ පටලවාගෙන තියෙන්නේ. එක්කෝ අපි වෙළඳ පොළ ක්‍රමේ ඉන්නවා, ඒ අනුව ඇති වෙන තරංකාරීත්වෙන් එන වාසිය ගන්නවා. එහෙම නැත්නම් අපි වෙළඳ පොළ අපේ රජයේ බලයට යටත් කරනවා සමාජය වෙනුවෙන්. දැන් අපි සමාජය වෙනුවෙන්ද ඉන්නේ වෙළඳ පොළ වෙනුවෙන්ද ඉන්නේ කියලා හොයන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියනවා එතුමා අන්තිමට කිව්ව දේ තමයි මේක මට අයිති නෑ, මේක භාණ්ඩාගාරයෙන් තීන්දුව කරන්න ඕන. ඉතින් මේ අනුව මට පේන්නේ ඇත්තටම ආණ්ඩුවේ ඉන්න දෙලොවක් අතර එක පැත්තකින් වෙළඳ පොළ ක්‍රමය මුල් කරගන්න බලනවා, අනිත් පැත්තෙන් වෙළඳ පොළේ ඇතිවෙන්නා වූ නොයෙකුත් පීඩාවන් ජනතාවට ඒ ගැන කරන්න දෙයක් නැතුව උඩ බලාගෙන ඉන්නවා. ඊළඟට මම කැමති මේ ඩොලර් හිගෙන්නේ ඔක්කොම සිද්ධ වුණේ ඩොලර් හිගයට හේතුව ගරු පාටලී තම්පි කරන්නවා කැමතිතුමා කිව්වා, වෙළඳ හැමතිතුමාත් කිව්වා. මේක හරි විහිළුවක්. ඔක්කොම දන්නවා මේ මොකද්ද වෙන්නේ ඩොලර් වලට කිය. නමුත් ඒ වෙන දේ නවත්ත ගන්න රජයට බෑ. හරියට අපි ඔක්කොම දන්නවා අපිට තියෙන රෝගය මොකද්ද කියලා. නමුත් රෝගයට උවමනා පිළියම කරගන්න බෑ. පිළියමට උවමනා ඖෂධය නැතුව නෙමෙයි. ඖෂධයක් තියෙනවා. නමුත් පිළියම කරගන්න නුපුළුවන් ප්‍රමාණයට රාජ්‍යයේ හස්තය දුර්වල වෙලා තියෙනවා. කොහොමද මේ රාජ්‍ය හස්තය දුර්වල වුනේ? රාජ්‍ය හස්තය දුර්වල වුනේ වෙළඳ පොළ නිදහස වැඩි වුණු තරමට. වෙළඳ පොළ නිදහස් වෙළඳ පොළක් වෙන තරමට රාජ්‍ය හස්තය දුර්වල වුණා. දැන් මේක තමයි අපිට ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටෙග්‍රිටි රිපෝර්ට් කියලා වාර්තාවකින් පෙන්නලා දුන්නේ. උඹලාගේ රටේ ඩොලර් අයතා ලෙස උඹලාගේ රටෙන් පිට වෙලා යනවා අවුරුද්දකට බිලියන 30ක් විතර. සමහර අවුරුද්දකට බිලියන 30ක් පමණ. මේ ඉලක්කම එහාට මෙහාට වෙන්න පුළුවන්. නමුත් මේ රිපෝට් එක තියෙනවා, මේ රිපෝට් එකේ අයතා පරිදි මේ රටේ ඩොලර් පිටවී යන බව කියනවා. ඒ ඔක්කොම් පිට කරගෙන යන්නේ මේ රටේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ. ඒ ව්‍යාපාරිකයෝ පිට කරගෙන යනවා පමණක් නෙමෙයි, නීත්‍යානුකූලව උපය ගන්නා වූ ඩොලර් පවා මේ රටට ආපසු නොගැනීමේ නිදහස ඒගොල්ලෝ භුක්ති විඳිනවා. මේවට විරුද්ධව අර තිබුණු අර විමල් සහෝදරයා කිව්වා වගේ ඒ තිබුණු නීතිය ඔක්කොම කඩතොළු කළා දැම්මා. ඒ කඩතොළු කළා දාලා ඒ විදේශ විනිමය වංචාවන් ගැන එක්කෝ වංචාවන් හැටියට ඒවා නොසලකී යුතුද කියන එක ගැන මේ රටේ තිබුණු විදේශ විනිමය පනත සංශෝධනය වුණා.
ගරු මන්ත්‍රීතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා.
හොඳයි. ඒ නිසා මම කියන්නේ අඩු ගානේ මේ ගැන ක්‍රියාත්මක වැඩපිළිවෙලක් අදවත් තමුන්නාසේලා මේ ආණ්ඩුවෙන්වත් ලබා දෙනවද කියලා මම අහන්න කැමතියි. මීළඟට මේ මම කියන්න ඕන තමුන්නාසේලාට කරන්න බැරි වෙලා තියෙන හුඟක් දේවල් කරන්න ඕනකම තිබුණත් මූල්‍ය අරමුදල තමයි දැන් තීන්දු ගන්නේ. අද මේ රටේ ආර්ථිකය කලමනාකරණය කරන්නේ මූල්‍ය අරමුදල. ඒකයි වෙලා තියෙන්නේ. තමුන්නාසේලාට ඕන හැටියට බදු දාන්න බෑ. තමුන්නාසේලාට ඕන හැටියට සීමාවන් පනවන්න බෑ. වෙළඳාමේ තමුන්නාසේලාට ඕන හැටියට සිමෙන්ති වලගන්නේ අයුතු ලාභය වෙනස් කරන්න බෑ. ඇයි? මූල්‍ය අරමුදල තමුන්නාසේලාට කියනවා ඒවා දැන් තමුන්නාසේලාට බෑ. ඇයි? අපෙන් තමුන්නාසේලා ණයක් ගන්නවා. ඒකට කිවිසුමක් අත්සන් කළා තියෙනවා. අපේ ප්‍රඥප්තිය ඔබ පිළිගන්න ඕන. අපේ ප්‍රඥප්තිය අනුව වෙළඳාමේ අසීමිත නිදහස වෙළෙන්දන්ට තිබිය යුතුයි. මම අවසන් කරනවා මගේ කතාව. මගේ පියා හොඳ වෙළෙන්දෙක්. නමුත් ඔහු මට කියලා තියුණා පුතේ දෙවියන්ට පොඩි වැරදීමක් වුණා වෙළෙන්දෙක් සහ හොරෙක් දෙන්නෙක් මැවීම ගැන.
ඔබ ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු රංජිත් බණ්ඩාරමැතිතුමා ඔබතුමාට තියෙන විනාඩි 9ක් කාලයක් ගරු මන්ත්‍රීතුමා.
මූලසනරුඩ ගරු මන්ත්‍රීතුමනි, අද දවස පුරාම මේ සභාවේ විවාදයට ගන්නේ අපේ රටේ ආර්ථිකය හා සම්බන්ධ ප්‍රධාන අනපනත් කීපයක් සම්බන්ධයෙන් සිදු කරන ලද සංශෝධන පිළිබඳවයි. ගරු මන්ත්‍රීතුමනි, මේ සංශෝධන පිළිබඳව අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමත් මීට පෙර කතා කළ කීප දෙනෙකුත් සවිස්තරාත්මකව සාකච්ඡා කළා. ඒ නිසා මම කැමතියි ඉන් පැන නගින කාරණා පිළිබඳව යමක් මේ ගරු සභාව හමුවේ තබන්න. අපි පහුගිය දවසක කෝප් කමිටුවර ආරාධනා කරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකල්පතුමා ඇතුළු ප්‍රධාන පීඨාධිපතිවරු කීප දෙනෙකුට මෙරටේ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබඳව අලුතින් හිතා බලන්න පුළුවන් වැඩපිළිවෙලක් යෝජනා කරන්න කියලා. මේ සාකච්ඡාව අවසානයේ කනගාටුවෙන් හරි එතුමන්ලා පෙන්වලා දුන්නා මේ පහුගිය අවුරුදු දෙකක කාල සීමාව තුළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව අපේ ප්‍රධාන විශ්වවිද්‍යාල පහක් විශාල පසුබෑමකට ලක් වෙලා තියෙනවා කියලා. එවැගේම එතුමන්ලා පෙන්වලා දුන්නා විශ්වවිද්‍යාල පරිපාලනය සම්බන්ධයෙන් මුහුණ දෙන්න තියෙන මූලික දුෂ්කරතාවයන් නමයක්. මේ සියල්ලටම අතිරේකව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මේ අවස්ථාව වෙනකොට විසඳා ගන්න බැරි ප්‍රධාන ගැටලු කීපයකුත් පෙන්වා දුන්නා. ඒකෙන් එකක් තමයි මේ විශ්වවිද්‍යාලවල රාජකාරී කරන විශ්වවිද්‍යාල ආශ්‍රිතව ශාස්ත්‍රීය සේවාවේ ඉදුණ විශාල පිරිසක් රට හැර යෑමේ තර්ජනයකට මුහුණ දී තිබෙනවා. එවැගේම සමහර විශ්වවිද්‍යාලවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහාවත් අවශ්‍ය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුගේ හිගයක් තිබෙන බවත් සඳහන් වුණා. මේ සියල්ලට මෙහා පැත්තේ අපේ රටේ විශ්වවිද්‍යාල ආර්ථික වශයෙන් ස්වාධීන වීමට නොහැකි වීම පිළිබඳව විශාල කතා බහක් යෙදුණා. එනිසා මුලාසනාඩු මන්ත්‍රීතුමනි, අපි මේ සංශෝධනය කරන අනපනත් මෙන්ම අපිට සිද්ධ වෙනවා අපේ රටේ ඉදිරි අනාගතය තීන්දුව කරන ශාස්ත්‍රීය සේවාවන් සපයන ආයතනවල ගුණාත්මක භාවය තහවුරු කිරීම සඳහා කිසියම් ස්ථාවර වැඩපිළිවෙලකට යන්න. මම මේ කාරණය ඔබතුමාට සඳහන් කරන්නේ පහුගිය දවසක පළ වුණා මේ ග්ලෝබල් ඉකනොමික් ෆෝරම් එකේ රිපෝට් එක. ඒකේ 2023 අවුරුද්ද වෙනකොට මේ ලෝකයේ තියෙන ප්‍රධාන රැකියා ශ්‍රම ඉල්ලුම පිළිබඳව හොඳ සඳහනක් තිබුණා. ඒ සටහනේ හැටියට වැඩිපුරම ඉදිරි අනාගතය තුළ අපිට නිෂ්පාදනය කරන්න වන ශ්‍රමිකයෝ අතර ගොඩනැගිලි සහ ඉදිකිරීම් අංශයටත් යාන්ත්‍රික සේවා සැපයීමටත් සෞඛ්‍ය වෘත්තිකයන් තොරතුරු සන්නිවේදන තාක්ෂණය රියදුරන් සහ යං ජංගම යන්ත්‍ර සූත්‍ර පදවන්නන් ආහාර පාන සැකසුම් අංශය ගුරු වෘත්තිකයන් විද්‍යාව සහ ඉංජිනේරු තාක්ෂණයට අදාළ සේවා සපයන්නන් විශේෂයෙන් සඳහන් වෙනවා වෘත්තීය සමාජ සේවකයන්ගේ අවශ්‍යතාවය. එනිසා මුලස්නාඩු මන්ත්‍රීතුමනි, අපි ගමන් කරමින් සිටින දිශාව රටක් විදියට වෙනස් කරගත යුතු ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. අපි 2015 අවුරුද්ද වෙනකොට ඉලක්කගත සංවර්ධන වැඩපිළිවෙලකට රට යමින් තිබියදී තමයි අවාසනාවකට කට්ටිය ඔක්කොම එකතු වෙලා යහපාලනය සඳහා වන ආණ්ඩුවක් පිහිටවා ගත්තේ. ඒකේ ප්‍රතිඵලයක් විදියට අද අපි විවාදයට ගන්න මේ වරාය නගරය පිළිබඳ ව්‍යාපෘතිය අවුරුදු දෙකකට එක තැන නතර වුණා. සියලු සංවර්ධන ව්‍යාපෘතින් නතර කරා මත්තල ගුවන්තොටුපලේ ඔබතුමාට මතක ඇති වීගබඩාවක් එවකට හිටපු කෘෂිකර්ම ඇමතිතුමා යෝජනා කරලා ක්‍රියාවට නැංගුවා. ඒ ඉලක්කගත සංවර්ධන වැඩපිළිවෙල තුළ අපි දැක්කා එවකට ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමා 2016 වෙනකොට මෙරටේ සංචාරකයන්ගේ පැමිණීම මිලියන 5 ඉලක්කයකට සංචාරක කලාප 10ක් හදලා යෝජනා කරපු තිබුච්ච වැඩපිළිවෙල අපි අතරමඟ නතර කරා. දැන් අපි කතා කරනවා මුලාසනාරඩු මන්ත්‍රීතුමනි, මිලියන 5ක සංචාරකයෝ මේ රටට 2025 වෙනකොට ගේන්න. තවත් වෙනක අපි කතා කරනවා 2048 වෙනකොට. මම බැලුවා මොකටද මේ 2048ක් ගැන කතා කරන්නේ. නිදහස ලැබිලා අවුරුදු 100ක් ගත වෙනකොට අපි ලබා ගන්න කල්පනා කරන ජයග්‍රහණ පිළිබඳව. එනිසා ගරු මන්ත්‍රීතුමනි, අපිට නැත්තේ මේ රටේ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ඉදිරියට අරගෙන යන්න. ඒ නිසා මේ සාකච්ඡාවන් තුළ වැඩි වශයෙන් සාකච්ඡාවට ගත යුත්තේ අනාගතවාදී වැඩපිළිවෙලවල් කොයි ආකාරයටද අපි ක්‍රියාවට නගන්නේ. ඒ සඳහා වන මූලෝපායන් අපි කොයි විදිහටද සකස්?
ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
ඒ නිසා මම යෝජනා කරනවා මේ සභාව තුළ සංවාදයට ගැනෙන්නට ඕන මේ පූර්වගාමී වැඩපිළිවෙලවල් ඉදිරිගාමී වැඩපිළිවෙලවල් සකස් කිරීම සඳහා වන ස්ථාවර වැඩපිළිවෙලක් යෝජනා කිරීම පිළිබඳව. ආණ්ඩු මාරු වෙනකොට ප්‍රතිපත්ති මාරුවීම, ආණ්ඩු මාරු වෙනකොට නිලධාරී මාරුවීම, ආණ්ඩු මාරු වෙනකොට වැඩපිළිවෙලවල් මාරුවීම අපි වහා නතර කළ යුතු වෙනවා. ඒ නිසා තමයි සමහර වෙලාවට සමහර පුංචි පක්ෂ කල්ලි කණ්ඩායම්වල නායකයෝ යෝජනා කරන්නේ අවුරුදු 75ක් ගිහිල්ලා අපි මොනවද කරේ කියලා. කරපු දේවල් බොහොමයක් තියෙනවා. හැබැයි ඒගොල්ලන් හිතපු ආකාරයට බලහත්කාරයෙන් රාජ්‍ය බලය අත්පත් කර ගැනීම නෙමෙයි. අපි ඉතිහාසයේ සාක්ෂිකරුව වෙලා හමාරයි කොහොමද රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට තමන්ගේ ප්‍රතිවාදියා ජනාධිපතිවරයා බවට පත් කිරීම සිද්ධ කරන්නේ කියලා මේ පුංචි රටේ. එනිසා ගරු මන්ත්‍රීතුමනි අපි කතා කරනවා නම් කතා කළ යුතු කාරණා බොහොමයක් තියෙනවා. මම දන්නවා ඔබතුමා කාලය පිළිබඳ ඉතාම සංවේදීව මේ අවස්ථාවේ කතා කරමින් ඉන්නේ. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට කාලය ලබා දුන්නට.
ගරු මන්තුමා මීළඟට ඉසාක් ප්‍රවුමන් ගරු මන්තුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි අද දවසේදී මට කතා කරන්න තියෙන ඩිබේට් එකට එහාට ගිහිල්ලා ඔබ දන්නවා ඔබත් අනුරාධපුර දිස්ත්‍රික්කේ ඒ වගේ දැන් වී වගා කරපු ගොවි මහතුරට විශාල හානියක් වෙලා තියෙනවා. වගා කරපු අයට තමන්ගේ අස්වන කරගත්තාට වඩා වීදමක් කරලා ලාභයක් ගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තිනා. ඒ අයට විශාල හානියක් වෙලා තියෙනවා. ඒකට වහාම මම මේ රජෙන් ඉල්ලීමක් කරනවා වන්දි ලබා දෙන්න කියලා. වන්දි ලබා දෙනවා කියලා බොරුවට ලිස්ට් ගන්නපා. මේත අවුරුදු දෙකට පෙර අපි හැම එකනම දන්නවා පොහොර දෙන්න නැතුව මේ රටේ විනාශයක් වෙලා වන්දි දෙනවා කියලා ලිස්ට් ගත්තා. හැබැයි වන්දි ලබා දුන්නේ නැහැ. මේ වෙලාවත් එහෙම රවටීමක් කර නැතුව පැහැදිලිම ගොයි මහතුරට වන්දි ලබා දෙන්න ඕනේ කියලා මම රජෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි දැන් ලංකාව දිස්ත්‍රික් 14ට විශාල නියෝගයක් ඇති වෙලා තියෙනවා. විශේෂම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තනම් උදාහරණයට ගත්තොත් විලේචියේ තන්දිරිමල ගලමිඳිනුවව මට කියන්න කිව්වොත් ගම්මාන 2000 ගණක් තියෙනවා. ගම්මාන හැම එකම කියන්න බෑ. විශාල වතුරු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක ප්‍රශ්න ඇති වුණේ අපේ රටේ තියෙන හරි කාලයට වගා කටයුතු කරන්න ගොයි මහතුරු පුරුදු කරුවත් නැහැ. රජේ හරි කාලයට වගා කටයුතු කරන්න අවස්ථාව ලබා දීලත් නැහැ. ඒ නිසා වෙලාවට පොහොර දෙන්නේ, වෙලාවට වල්නාසිදී කිරිමිනාසි ලබා දෙන්නේ නැත්නේ. මේ වගේ ප්‍රශ්න නිසා තමයි ගොවි මහතුරු තමන්ගේ කාල වේලාවට ගොවිතැන් කරන්න හරියට පුරුදු වෙලා නැති නිසා මේ ප්‍රශ්න වෙලා තියෙනවා. පළවෙනිම තමයි ගොවි මිනිසුන්ගේ පානීය ජල ප්‍රශ්න. මේ පානීය ජල ප්‍රශ්නට විසඳුමක් ගන්න බැරි වෙනවා මේ ගොවි මහතුරු හරි කාලය වේලාවට පුරුදු නැති නිසා. ඒ නිසා වහාම රජයට කියනවා කාල වේලාවට ගොවිතැන් කටයුතු කරන පුරුදු කරන්න. ඒ වගේම දන් දෙන ප්‍රශ්න, පානීය ජල ප්‍රශ්න වහාම මම ඉල්ලීමක් කරනවා වෝටර් බෝඩ් ඇමතිතුමාගේ. ඔබ වෝටර් බෝඩ් ඇමතිතුමා මේ මුදල් වීදම් කරලා හරි කමක් නැහැ. වොණ්ඩ බැරි වතුර නැති තැන් වලට බවුසර් වලින් වතුර ලබා දීලා ඒ කටයුතු කරන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. උදේ පාන්දර දරුවා නැගිට්ටානම් තේ එකක් හරි වක් කරලා දී ගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මං කියපු ගම්මාන වල ගිහිලා බැලුවනම් අනුරාධපුර අපේ සිහාන ඇමතිතුමාත් ඉන්නවා. වඩ මේ වැව් වල තියෙන මඩ වගුරු වලින් තමයි වතුර පානියට පානීය ජලයට පාවිච්චි කරන නිසා වහාම ඇමතිතුමා ඔබතුමාලා ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා වහාම විසඳුමක් ගන්න වෝටර් බෝඩ් අරහා ගමින් ගමට ගිහිලා බවුසර් වලින් වතුර ලබා දීමට කටයුතු කරන ඕනේ කියලා ඔබගේ මම ඉල්ලීමක් කරනවා. ඒ වගේ තමයි අපි මේ මට කලින් කතා කරපු මන්ත්‍රීතුමිත් කිව්වා ඒ වගේ වෙළඳ ඇමතිතුමත් කිව්වා අපේ රටේ නිෂ්පාදනය කරන බීලුණු ගැන. අපි ලංකාව බීලුණු මැට්‍රික් ටොන් 90,000ක් නිෂ්පාදනය කරවලු. දැන් 135ක් තිබ්බේක 3ට බෙහෙලා තිනවා. බහින්ද පුළු වෙයි හේතුව අපේ රට කෘෂිකර්ම රටක් කියලා නමට කියලා හරියන්නේ නැහැ. නමට තමයි කෘෂිකර්ම රටක්. මොනවද ගොයි මහතුර සාහනයක් දීලා තිනවද? අද වීජී බීලුණු කිලෝවක් කීයද? ඒ වගේම ඒකට අවශ්‍ය පාවිච්චි කරන බෙහෙත් කිරිමිනාසිනි උලන්ඩ බැරි මිලක්. ඒ නිසා තමයි ඒ වගේ වගා කරන කාලවල ඉන්දියාවලින් ගෙනලා දානවා. නියම ප්‍රමිතියක් වශයෙන් මේ වගා කරන වෙලාවටවත් හරි මිලට විකුණා ගන්න බැරි මේ ගොයි මාතුර සහනයක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මම වහාම ඉල්ලීමක් කරනවා. අපේ වෙළඳ ඇමතිතුමාත් කිව්වා අපිට ඩොලර් නැතුව යයි කියලා. මෙහෙම ගියානම් අපනායනනේ ආනායන තමයි ලංකාව ගොඩ කරන්න වෙනවා කිව්වා. ඒ නිසා වහාම මේ රජෙන් ඉල්ලීමක් කරනවා ලංකාව ගොයිතන් රටක් කියලා බොරුවට කයිවාරු ගහලා ඉන්නේ නැතුව මෙතනින් හරි ගොයිතන් ජනතාවට ගොයි මහතුරට සාහනයක් ලබා දීමට
ඔබතුමාට තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
කරන්න ඕනේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි ආයෝජන ගැන අපේ ඇමතිතුමාත් ඉන්න නිසා ඇමතිතුමා ඔබතුමත් එමෙතුමා ඉන්න වෙලාවෙදි මට ආයෝජන ගැන කතා කරන්න අවස්ථාව ලැබිච්ච එක මම ඉතාම සතුටු වෙනවා. මම බෙලු එමෙතුමා මහදිවලින් ඔබතුමා ලොකුවට කතා කරනවා. දැනට ජනවරියේ ඉඳලා අද වෙනකන් නියලි 1 බිලියන් අපි පිටරට ආය ගෙන්නලා අපි ව්‍යාපෘති ආරම්භ කරලා තියෙනවා කියලා. එමෙතුමා ඔබට එකක් කියනං, හැබැයි ඔබ දන්නවා සිංගප්පූරු ගැන, ඔබ දන්නවා මලේෂියා ගැන, මේ රටේ ජාතිවාදී ආගම්වාදී කුලවාදී වලින් පිරිච්ච රටක්. අද දියුණුවක් උනේ වෙන මොනවත් නේ, ජාතිවාදී ආගම්වාදී අන්දවාදී නැති නිසා. ඔබට බිලියන එකක් නේ බිලියන් පහක් ගේන්න පුළුවන්. හැබැයි ඔබට එකක් කියනං, ජාතිවාදී අවුරුදු දෙකක් නැතිව තිබ්බා, නැවත වාරයක ලංකාවේ තුල ජාතිවාදී බිහි වෙන්න පටන් ගන්නවා. ඒක මම කියන්නේ ජාතියේ බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්. කොයි හරි ජාතිවාදයක් තිබ්බනම් මේ ජාතිවාදී තුරන් කරන්න මෙතනින් හහාට ලංකාවක් අපිට මේ වගේ සුන්දර ලංකාව අපි අවුරුද්දට පෙර දැක්ක නැද්ද? ජාතිවාදී ආගම්වාදී කුලවාදී නැති රටක් අපි දැක්කා. නැවත වාරයක් තමන්ගේ බලයේ ස්ථිර ඉදිරියට ගේන්න මම කියනවා. එක පක්ෂයට නෑ, හැම පක්ෂම ජාතිවාදී කටයුතු කරනවා. මම කටයුතු කරන හැම පක්ෂයට මම කියනවා ජාතිවාදී තුරන් කරන්න ඕනයි. ඒ නිසා මේ රටේ ජාතිවාදී නැති කරන්න ඕනේ කියලා මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට අපි එකතු වෙන්න ඕනයි. අපි එකතු වුණොත් විතරයි ඔබ කවුරු හරි කමක් නැහැ ඊළඟ ජනාධිපති වෙන්න ප්‍රශ්නයක් නැහැ. දක්ෂයෙක් ඇයි? හැබැයි මේ රටේ අපරාධ අහිංසක ජනතාව බිල්ලට දෙන්නපෝ ඔබ දන්නවා.
ඔබතුමායි කාලය අවසන් වෙනවා ගරුමන්තුමා. බොහොම ශෝකයි.
ඒ නිසා අපේ ජාති රජාණිය දන්නවා මේ ජාතිවාදී වහම තුරන් කරන ඕනක ඉල්ලීමක් කරලා. මම සමු කරනවා සභාපතිතුමනි, මට වෙලාව දීපට ස්තුති.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. මේ ළඟට සෙල්වර ආස ගජේන්ද්‍ර ගරුමන්තුමා 6 මිනිත්. You are Charles Nirmaradan, you are your 6 minute.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று இறக்குமதி ஏற்றுமதி வரிகள் தொடர்பாகவும் முதலீட்டு ஊக்குவிப்பு அமைச்சு தொடர்பாகவும் உரிய விடயத்தில் ஒரு சில விளக்கங்களை நான் கொடுக்க வேண்டிய கடைப்பாடு இருக்கிறது. குறிப்பாக பன்னி மாவட்டத்தில் முல்லைத்தீவு மாவட்டத்தினுடைய கரைத்துறைப்பற்று பிரதேச பிரிவில் இருக்கின்ற தண்ணி முறிப்பு கிராம அலுவல் பிரிவில் இருக்கின்ற குருந்தன் மலை தொடர்பாகவும் ஒரு சில விளக்கங்களை சிங்கள மக்களுக்கு விளங்கப்படுத்த வேண்டிய தேவை எனக்கு இருக்கிறது. ஏனென்று சொன்னால் அந்த குருந்தன் மலை தொடர்பாகவும் பலர் இனவாத கருத்துக்களால் தங்களுடைய அரசியலை தக்க வைப்பதற்கு சிலர் முயற்சி செய்கிறார்கள். குறிப்பாக நேற்றைய தினம் கௌரவ பாராளுமன்ற உறுப்பினர் சரத் வீரசேகர் அவர்களுடைய கருத்து மிகவும் மோசமான கருத்தாக இருந்த காரணத்தினால்தான் நான் இன்றைய தினம் இந்த பதிவை வைக்க விரும்புகின்றேன். குறிப்பாக 2021 ஜனவரி மாதம் 27 கௌரவ பாராளுமன்ற உறுப்பினர் ஸ்ரீதரன், நான், முன்னாள் மாகாண சபை உறுப்பினர் ரவிகரன் உட்பட நாங்கள் அந்த பிரதேசத்துக்கு சென்றிருந்தோம். அங்கு ஆதிசிவன் ஐயனார் ஆலயம் மாத்திரமே இருந்தது. 2021 தை மாதம் 27 நாங்கள் அங்கு சென்று அதை பார்வையிட்டு வந்திருந்தோம். அதற்கு காரணம் என்னவென்று சொன்னால், அங்கிருக்கின்ற விவசாய நிலங்களை, குருந்தூர் மலைக்கு வெளியில் இருக்கின்ற விவசாய நிலங்களை தொல்பொருள் திணைக்களத்தினால் விவசாயம் செய்ய விடாமல் மறுத்ததன் காரணத்தினால் மக்களின் முறைப்பாட்டுக்கு அமைவாக நாங்கள் சென்று வந்திருந்தோம். அப்பொழுது அங்கு எந்த விதமான விகாரைகளும் இருக்கவில்லை. வெறுமனே ஆதிசிவன் ஐயனார் ஆலயம் என்று சீமெந்தால் கட்டப்பட்ட கட்டடம் அல்ல. அந்த வேல், அதற்குரிய இந்து வழிபாட்டுக்குரிய சில ஏற்பாடுகளோடு தான் அந்த ஆலயம் இருந்தது. பிற்பாடு தொல்பொருள் அமைச்சர் விதுர விக்ரமநாயக்கல் அவர்கள் அந்த இடத்தில் ஆய்வு செய்வதற்கு வழிக்கிட்டார். அப்பொழுது நாங்கள் கூறியிருந்தோம், அந்த ஆய்வு என்பது வெளிப்படையாக இருக்க வேண்டும். அங்கு எங்களுடைய ஆலயம் இருந்தது. ஆகவே அதனுடைய வெளிப்பாட்டு தன்மையுடன் ஆய்வு செய்ய வேண்டும் என்று குருந்தூர் மலையினுடைய ஆய்வு செய்த போது அமைச்சர் அவர்கள் கூறியிருந்தார், உங்களுடைய இந்து ஆலயத்துக்கு எந்த விதமான பாதிப்பும் வராது, நாங்கள் இதில் ஆய்வு செய்கின்றோம், எதிர்காலத்தில் என்ன என்பதை நாங்கள் உங்களுடன் கதைத்து முடிவெடுப்போம் என்று அவர் கூறியிருந்தார். ஆனால் அதற்கு பிற்பாடு பிற்பாடு அங்கு அந்த ஆய்வின் போது வெளிப்படைத்தன்மை இருக்கவில்லை. பிற்பாடு அங்கு ஒரு விகாரை கட்டப்பட்டு கொண்டு வந்தது. விகாரை கட்டின போது ஆதிசிவன் அய்யனார் ஆலயத்துடைய நிர்வாக சபையினர் நீதிமன்றத்தில் சென்று முறைப்பாடு செய்தார்கள். அதன் அடிப்படையில் அங்கு நீதிமன்ற வழக்கு நடைபெற்றுக் கொண்டிருக்கிறது. ஆகவே அங்கு 2021 முதல் எந்த விதமான ஒரு விகாரையும் அங்கு இருக்கவில்லை. அதன் பிற்பாடு நீதிமன்றத்தில் முறைப்பாடு செய்ததன் பிற்பாடு நீதிமன்றம் புதிய கட்டிடத்திற்கு தடை விதித்திருந்தது. ஆனால் நேற்றைய தினம் பாராளுமன்ற உறுப்பினர் சரத் வீரசேகர் அவர்கள் நீதிமன்றத்தினுடைய தீர்ப்பையும் முல்லைத்தீவு மாவட்ட நீதிபதியினுடைய தனிப்பட்ட விடயங்களையும் இந்த உயரிய சபையில் மிகவும் கேவலமாக அவர் தன்னுடைய கருத்தை பதிவு செய்திருக்கிறார். உண்மையில் இந்த நாடு மிகவும் பொருளாதார நெருக்கடியில் சிக்கி IMF-னுடைய வெளிநாட்டு முதலீடுகளை எதிர்பார்த்து வெளிநாட்டுகளுடைய கடனை எதிர்பார்த்து இன்றைக்கு இலங்கை கடனுக்காக இயங்கிக் கொண்டிருக்கிற ஒரு நாடாகத்தான் இருக்கிறது. அப்படி இருக்கின்ற போது இங்கு ஒரு சிலர் தங்களுடைய அரசியலை தக்க வைப்பதற்காக இந்த இனவாத கருத்துக்களை கூறி மீண்டும் மீண்டும் இங்கு ஒரு இனவாதத்தை மூலதனமாக தேர்தல் மூலதனமாக அல்லது வாக்குகளாக பெற்றுக்கொள்வதற்காக இந்த கருத்துக்களை அவர் தொடர்ச்சியாக சொல்லி வருகின்றார். விடுதலை புலிகளை பொறுத்தவரையில் தொல்பொருள் திடக்கலங்களை அழிப்பதற்கோ அல்லது அங்கிருக்கின்ற மக்கள் தொல்பொருள் அடையாளங்களை அழிப்பதற்கோ அல்லது பௌத்த விகாரைகளை அழிப்பதற்கோ யாரும் தயாரில்லை. அதை முதலில் சிங்கள மக்கள் விளங்கிக் கொள்ள வேண்டும். 2003-2004 காலப்பகுதிகளில் மன்னார் மாவட்டத்தில் இருக்கின்ற சவுத்பார் இருக்கின்ற விகாரைக்கு அப்பொழுது அந்த விகாரையினுடைய இடம் காணாதென்று விகாரையினுடைய பௌத்த மதகுரு விடுதலை புலிகளிடம் கோரிக்கை வைத்ததுக்கு அமைவாக 2 ஏக்கர் காணிகள் மேலதிகமாக வழங்கப்பட்டது. அந்த மதகுரு இப்பவும் இருக்கிறார். அவர் என்னிடம் கூறியிருந்தார், 2004 விடுதலை புலிகள் தான் இந்த விகாரைக்கு 2 ஏக்கர் காணி தந்ததன். ஆகவே ஒரு வித்தியாசமான பார்வையில் சிங்கள மக்களுடைய இனவாத வாக்குகளை பெற்றுக்கொள்வதற்காக சரத் வீரசேகர போன்ற பாராளுமன்ற உறுப்பினர்கள் பொய்யான கருத்துக்களை கூறுகிறார்கள். உண்மையில் அங்கு 2021 விகாரை இருக்கவில்லை. பின்பு விகாரை கட்டப்பட்டது. ஆலய நிர்வாகத்தினர் நீதிமன்றம் சென்றார்கள். நீதிமன்றத்தில் வழக்கு கஜேந்திரன் மந்திரி துமாக்கி விழாவே இன்னொரு தண்ணே மாமா அவனே
ஆவத்து யாரு என்ன வேணவனே
ஆகவே இந்த இப்படியான ஒரு பொய்யான கருத்துக்களையும் நீதிமன்றத்தினுடைய கௌரவ நீதிமன்றத்தினுடைய தீர்ப்பையும் இந்த சபையில் விமர்சிப்பது உண்மையில் ஆட்சியாளர்கள் தான் வெட்கப்பட வேண்டிய விடயம். ஆட்சியாளர்கள் வெட்கப்பட வேண்டிய விடயம் என்னென்று சொன்னால் ஒரு பாராளுமன்ற உறுப்பினர் நீதிமன்றத்தினுடைய தீர்ப்பை நீதிபதியினுடைய தனிப்பட்ட விடயங்களை எல்லாருக்கும் தனிப்பட்ட விடயங்கள் பல்வேறு விடயங்கள் இருக்கிறது. அதை வெளிப்படையாக இந்த சபையில் மிகவும் கேவலமாக சொல்வது மிகவும் கண்டிக்கத்தக்க விடயம். ஆகவே சிங்கள மக்கள் ஒன்றை புரிந்து கொள்ள வேண்டும். எங்கும் பௌத்த ஆலயங்களை அல்லது முன்பிருந்த பௌத்த ஆலயங்களை ஆக்கிரமிப்பதற்கோ அல்லது அதை இல்லாதொழிப்பதற்கோ தமிழ் மக்கள் எந்த வகை முயற்சிகளும் அரசியல்வாதிகளும் முயற்சிகள் எடுக்கவில்லை. ஆனால் 2019 ஜனாதிபதி தேர்தலின் பிற்பாடு தமிழர்களுடைய கலாச்சார இடங்களை இந்துக்களுடைய பூர்வீக இடங்களை இல்லாமல் செய்து அதில் புதிதாக பௌத்தாலயங்கள் அமைப்பதற்கு எடுக்கின்ற முயற்சியைத்தான் மக்கள் எதிர்க்கிறார்கள், அரசியல்வாதிகள் எதிர்க்கிறார்கள். இதை நீங்கள் சற்று விளங்கிக் கொள்ள வேண்டும். ஒரு சிலருடைய கருத்துக்கள் தொடர்பாக இப்ப குருந்தன் மலையில் இருக்கின்ற விடயங்கள் தொடர்பாக இனவாத ரீதியான கருத்துக்கள் இருக்கிறது. அது இன்னும் செல்ல செல்ல நாளடைவில் அதுக்கு அரசாங்கம் சரியான தீர்ப்பு வழங்காவிட்டால் அல்லது இனவாத கருத்துக்களை சொல்பவர்களை கட்டுப்படுத்தாவிட்டால்
Apa tu mai kahle awasanai?
Mata tu mai dengga mai kiri binari dekat tiennu mai kila dengga binari ekai kiri.
Mata binari tiennu mana keran dekat rumah tua kahle urai.
Mata tu binari aden. Me adu ateni ikmat ayano. Agave archi alargal kuripu aga inda budi enggalai mihabun kawan amaga kaya alavend. Pananggal kerjpadi enggal udah alayam irinda datil ameka pada bandamandu dan enggal udah kerita ayerikaral. Anal inggi irikinra alat inggi orisiler udah kerittikal enbadi angge banmuraye inggi banmuraye thundukinra bahagilum angge banmurai banmuraihal nadeh perubad akabum angge alikap perubad akabum poyyan budi enggalai thayvese ide inda enggal udah arasial வாக்கு லாபத்துக்காக தயவு செய்து பொய்களை பரப்பாதீர்கள் உண்மையை வெளிப்படையாக பேசுங்கள் பேசி தீர்ப்பதற்கு சகல வழிகளும் இருக்கிறது உங்களுடைய இனவாத கருத்துக்களை நீங்கள் நிறுத்தாவிட்டால் தொடர்ச்சியாக இந்த நாடு மிகவும் 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 ஒரு மோசமான நிலைக்கு போகும் என்பதை விட மாற்று முடிவு எதுவும் வராது என்பது என்னுடைய கருத்தாக இருக்கிறது நன்றி
பூமி சுதிகரும் Raja Mata Suresh Raghavan Mettuma, utamanya Suren Raghavan Mettuma, utamanya Vinadi Dahayak kalah tiada. Vinadi yang pergi berdua, Vinadi Dahayak tiada.
Setuju. Mage nama hari itu ucapan yang kerana itu utamanya kata usaha itu setuju.
Sama dengan.
Nenek, utamanya perbincangan. Abu tu nak kena parlimen tu eh, thawmat. Madani naya he tu mukad dekia. Madanna he tu nang hita ganne pulang he tu nam. Demeleku ni ma, vema, demeleku vima, hara, wena kisi hetu ak nahe mage nama, verdi vidhiye te kewanne, Buddha sistacharin, poshanen labu mama, uccharanen ha anithama atekinma, singhalayan gen niganagatta mama, obutumata stutiwanta wenawa, e warada warada kiya daka, eka niwerdi kirima pilibandawa, stuti. Api ada katha karana me mohoteedi. Medeshe, mohon di itu bina, pradhana gani, prasne, patikadayan, dekak pelibadan, apitah peniyanwa. Enam, artika abivrudien medeshe, visyekpani sevase, ratak khatiyata, merate, jiwatvan, sieluma, purvesyange, abilashyan, anagata balapurutun, itu karan desha khatiyata patvenwaad, ese netinam. Ananyathavayan mata, vargika ananyathavayan mata, itihase kotas ekinekata avashya hatiyata uccharane karamin saha, eva parivartane karamin tava duratat, bedi venvi asiyave duppatmat saha, sistacharaya ahimivena deshayak bata patvenavada kiyana tiranatmaka avadiyakai, Mee mohote api mee vivadiya karanne. Mandeyat, ada vivadiya tibenne anayana apanane saha varaya pilibandava tibenne ape port city eke pilibandava tibenne vivadiya. Enam, artika abhivrudhiya sambandhen vivada kala yutui. Pasal daruvan innava, aibovan obo piligannava, oba muna pasalaya dikaya ma danne nahe, muna pasalaya hetiyat. Oba singhalada, demalada, muslimda, Wadi jenaya ge paraprodhat kamak nih, oba merate anagate daruaniya, oba tai me deshe aiti, enam wedi hitian hatiyeta, me deshe yaha magapa, oba tai me deshe baradim thamai me sabahin kalayutte, e venuata awasna avanta kamakata wage, aurudu siyak nume velat, aurudu hatta dekak nume velat, yudde en aurudu visinamaya gutikalat. Thamat api vivada karanne Buddha agama aiti wenne Singhalayanta pamanada Hindu agama aiti wenne Demalayata pamanada Kurinchi aiti wenne Sri Lankayanta pamanak nevey Bauddhada Hindudada kiyana meveni wu 19 weni sevasata aiti wena vivadayan tuleya ma kiya sitinne Sri Lankawa Obet maget matru deshayai. Oba kama ipadena kavada ho sanasimen meyana deshayai. Enang e deshe atiteya harana kota matuviyutte පොදු අතීතයක්. ඒ ශ්‍රී ලාංකික අයිතිදයක් විතු අතීතයක් විය යුතුයි. ඒ ශ්‍රී ලාංකික මානව ශිෂ්ටාචාරය පිළිබඳව කතා කරන අතීතයක් විය යුතුයි. ඒ සිංහලද දෙමළද හින්දුද මුස්ලිම්ද නෙමෙයි. නවත්තමු මේ ගේම් එක. මෙය තමයි මේ මාතෘභූමියට විරුද්ධව කරන්න පුළුවන් ලොකුම කුමන්ත්‍රණය. එය තවදුරටත් ඇවිලමින් පවතින ගින්නක් බවට පවතින කොට කොහොමද අපි අපනායනය ආනායනය කර අපි වරාය සංවර්ධනය කර මේ රටේ කඩාවැටෙන ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද? ඒ නිසා මේ විවාදය එක්තරා විදිහක සමාජ විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක කඩයිමක් හැටියටයි මා දකින්නේ සභාපතිතුමනි. එය කියමින් මා කියා සිටිය යුතුයි, ආර්ථිකය අපි ශීඝ්‍රයෙන් යථා තත්ත්වයට පත් වෙන බව අපට තේරෙනවා, අපට හැඟෙනවා. විදේශිකයන් පැමිණීම වැඩි වෙලා තිබෙනවා, ප්‍රේක්ෂණය වැඩි වී තිබෙනවා. ඒ ගමන්ම කළ යුතු දේ තමයි ඒවා දෙකම ස්වභාවික සිදුවෙන දේවල්. Those are organic developments. We don't do anything much about tourists coming here. We don't do much about our remittance. But what we should do organically, I wonder whether we have succeeded. Two areas. One is about our export development. There are a number of agencies that are dedicated to export development. For instance, 1979 or so, under late President J.R. Jayawardena, we started free trade zone. It is after us, South Korea started free trade zones. And where are we today? Where is South Korea today? And then we have the BOI, Board of Investment Promotions, right? Somebody in the trading community, Honorable Minister, BOI is also nicknamed as bunch of idiots. Because the perception is so. There are so many other issues. That they pose on an investor. I like to mama enisa katha karannata thibena kaalaya ithamath madu nisa ma kiyenawa me aarthike sanvardhane karannata api kavurut wadien hoyane hoyala balanne nathi pradeshayak tamai ape sanskrutika aarthike the economic cultural economy of this country is so big but we are not even connected to that. For instance, the film industry. උදාහරණයක් වශයෙන් ලෝක සිනමා ඉන්ඩස්ට්‍රිය බිලියන 3500ක් පමණ වෙනවයි කියලායි කියන්නේ. ශ්‍රී ලංකාවේට එහා පැත්තේ තියෙන රට බිලියන 200ක් පමණ සිනමා කර්මාන්තයක් තිබෙනවා. අපට මා මිතුරිය මාගේ දකුණු පසේ ඉන්න මිතුරිය නිතරම කතා කරනවා විදේශ සංචාරකයන් ආපුවම කොහොමද අපි ඒව සනසන්නේ කියලා. ඔව් ඒක කළ යුතුයි. අපි ඒක කළ යුතුයි. නමුත් ඒක කරන්නට නම් අපි අපේ සංස්කෘතිය තුළ පිහිටවමිනේ අපට වඩා හොඳ දේ කරන්නට පුළුවන් වෙන්න ඕනේ. මන්දයත් ආර්ථිකය දියුණු වෙන පළියටම රටක් සංවර්ධනය වෙන්නේ නැහැ ඒ රටේ සංස්කෘතිය අහිමි වෙනවා නම්. සිනමා කර්මාන්ත ශාලාවට මොකද වෙලා තියෙන්නේ? අද කඩාවැටලා ලෝක සිනමාවට යාවේ හැකි අපිට දක්ෂතාවයන් තිබෙනවා. ඒත් ලෝක සිනමාවට තියා ඉන්දියා සිනමාවටවත් තාම අපි සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා මේ අද ඉදිරිපත් කර තියෙන 53 තිබෙන 52ක් තමයි විශ්වවිද්‍යාලවල තිබෙන කලා විෂයන් පිළිබඳව වෙනස් කිරීම. අපි ඒක කරනවා. මට කලින් කතා කළ මහාචාර්ය රංජිත් බණ්ඩාර විශ්වවිද්‍යාල පිළිබඳව ඉතා උනාකමෙන් කතා කළා. එතුමාට කියව යුතුයි අවුරුදු 40කට පස්සේ අපි කලා විෂයන් කලා උපාධීන් 349ක ව්‍යුහාත්මකව වෙනස් කිරීමක් කර කලා ආටෝ කියලා කියන උපාධිධාරීන් හුදෙක් ආටෝ නෙමෙයි විශිෂ්ට ගණයේ ප්‍රවේශයන් බවට පත් කිරීමේ ක්‍රියාවලියට අපි යොමු වෙන බව කියමින් මා දන්නවා ඔබතුමා ඒ කාලය පිළිබඳව ගැටලුව තිබෙන නිසා මේ අපේ සංස්කෘතික ආර්ථිකය ගොඩනගමු. එය අපේ උරුමයයි. අපිට දෙන්න පුළුවන් කතන්දර තිබෙනවා. ඔන්ඩච්චි ලියපු නවකතාව තමයි ඉංග්‍රීසි පේෂන් හැටියට එළියට ආවේ. උඟා දේවල් කරන්න පුළුවන් ලංකාවේ. අරක්කු වල ගල් අරක්කු වල මිලාඩු කරන එකට අමතරව අපි අපේ සංස්කෘතික ආර්ථිකය ගොඩනගන්නට මෙහෙ වෙහෙසෙමුයි කියන ඉල්ලීම කරමින් මා මගේ කතාව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු රාජ්‍ය අමාත්‍යතුමනි. මීළඟට චාල්ස් නිර්මලාතන් ගරුවන්තුමා. සිල්වරාසා ගජේන්ද්‍ර ගරුමන්තුමා. ගරු සිල්වරාජා මන්තුමා. මීළඟට ගරු අමාත්‍ය දිරුන් අමුණුගමැතිතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් තියෙනවා.
මුල අසන අරුඩ මන්ත්‍රීතුමනි, කාලය අඩු නිසා මම ඉක්මනින් මේ කාරණා කීපය ගැන සඳහන් කරන්නම්. විශේෂයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයේ අතරේ මේ සෙස් බදු පැනවීම, ඒක ගැන මම දීර්ඝව කතා කරන්නේ නැහැ. සිමෙන්ති සහ සිමෙන්ති ආශ්‍රිත ද්‍රව්‍යයන් කීපයකට සෙස් බද්දක් පැනවීම සිද්ධ කරලා තියෙනවා. දේශීයව නිෂ්පාදනය කරන ඒ නිෂ්පාදනකරුවන් දිරිගැන්වීමත්, ඒ වගේම වෙළඳ පොලේ තියෙන මිලත් සලකලා, ඒ වගේම විශේෂයෙන් දෙවනි කාරණේ සහ ප්‍රධාන කාරණේ අද මම දකින්නේ වරාය නගරයේ ඒ පිළිබඳව ඒ තියෙන රෙගුලාසි කීපය සම්මත කිරීම. විශේෂයෙන් විපක්ෂයේත් බොහෝ අය කතා වෙච්ච ඒ ප්‍රධානම විශේෂ ආද රටේ තියෙන ප්‍රධානම සංවර්ධන ව්‍යාපෘතිය වෙන්නේ කොළඹ වරාය නගරය. ඒකේ ඉතිහාසය පිළිබඳව මම කතා කරන්න යන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයේ එකිරිච්ච සාකච්ඡා අනුව චීන රජයත් එක්ක සාකච්ඡා කරලා ආරම්භ වෙච්ච ව්‍යාපෘතිය දෙවතාවක් නොයෙකුත් කරුණු නිසා අත්හිටුවීම් වලට ලක් වුණා. ඒ අත්හිටුවීම් වල ප්‍රතිඵලයක් හැටියට වන්දි වශයෙන් ඒ භූමියෙන් අපිට යම් යම් කොටස් විටින් විට ඒ කොන්ත්‍රාත් සමාගමට වන්දි හැටියට අපිට ලබලා දෙන්න සිද්ධ වුණා. ඒ කෙසේ වෙතත් ඒ සියල්ල තුලින්ම පැමිණිලා අද එහි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක නැත්නම් යටිතල පහසුකම් වල සංවර්ධනය 90%ක් දක්වා ගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා. අපි දැක්ක විපක්ෂයේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම මේ පාරවල් හැදෙනවා දකින්නවා, සංවර්ධනය වෙනවා දකින්නවා, ගොඩ නැගිලි හැදෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. ගොඩ නැගිලි හැදින්න විදියක් නැහැ, ආයෝජකයන්ට වැඩ පටන් ගන්න බැරි. ඒ අයට අවශ්‍ය රෙගුලාසි, නීති රෙගුලාසි සකස් කරලා නොතිබිච්ච නිසා දැන් තමයි අද දිනේ තමයි මේවා මේ සම්මත වෙන්නේ. ඕනෙම කෙනෙක් ආයෝජකයෙක් කෙනෙකුට බලනවා මොකද්ද ඒකේ වැඩ කිරීන කොන්දේසි, මොනවද අපිට ලැබෙන්නේ, මොනවද තියෙන වාසි. අපේ වාසුදේව නානකාරමැතුමා කිව්වා මේ ඉන්නේ ව්‍යාපාරිකයෝ, ලංකාවට උදව් කරන අය නෙමෙයි, එන්ජිඕ නෙමෙයි. නිසා ඒ අයට ලැබෙන සහන මොනවද, ලැබෙන වරප්‍රසාද මොනවද කියලා දැනගන්න කැමති. නිසා තමයි අපි BSI කියන එක, Business of Strategic Importance කියන රෙගුලාසිය සම්මත කරලා අද ඒක යටතේ ඒ කරුණු කීපයක් තමයි අද අපි සම්මත කරන්නේ. විශේෂයෙන්ම මේකේ ඔතරයිස් පර්සන් කෙනෙක් නැත්නම් මේකේ ක්‍රියාත්මක කරුවෙක් හැටියට කටයුතු කරන්නේ අවසරයේ පිළිබඳ රෙගුලාසිය අපි පහුගිය දවස්වල සම්මත කළා. අද දිනේ මේක තුල ආයෝජකයෙක් හැටියට කටයුතු කරනවා නම් කොහොමද කටයුතු කරන්න කියන කාරණේ බිස්නස් එක වර්ග දෙකකට බෙදෙනවා. එකක් තමයි මේකේ ඒ කොටස් දෙක හැටියට අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. එකක් ඒ කොට්ටාස නැත්නම් බ්ලොක් එක, ප්ලොට් එක ඩිවලොප් කරීමේ ඒ වැඩසටහන. ඒකෙදි විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ අයට ත්‍රෙෂෝල්ඩ් එකක් දබල දීලා තියෙනවා ඩොලර් මිලියන 100ක්. ඩොලර් මිලියන 100ක් ඒ අයගේ ඒ මේ 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 මූලිකම ත්‍රෙෂෝල්ඩ් එක හැටියට ඒ අය ඩොලර් මිලියන 100ක ආයෝජනය කරන තමයි ප්ලොට් එකක ඩිවලොප්මන්ට් එකට ඒ අයට හිමිකාරත්වය ලැබෙන්නේ. ඒ වගේම මරීනා ඇන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවලොප්මන්ට් වලට, ඒ කියන්නේ කුඩා යාත්‍රා නතර කරන්නේ වරාය සහ කුඩා වරාය, වරාය නගල ඇතුළේ තියෙන කුඩා වරාය ආශ්‍රිතව සහ ඒ වගේම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, සේවා සපයන ව්‍යාපෘති නම් ඒවා ප්‍රයිමරි බිස්නස් යටතේ ඒ අය අවම ඩොලර් මිලියන 25ක ආයෝජනයක් මේ කරන්න ඕනේ. මේ රෙගුලාසි වලට අනුව ගැසට් එක පළවන 16 කාණ්ඩ දෙකක් යටතේ ඒ අයට ඒ සහන පැකේජ දෙකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක A හා B යටතේ මේකේ නම් කරලා තියෙනවා. වෙනස්කම් කීපයක් තියෙනවා. එකක් තමයි අවුරුදු 25ක සහන කාලයක් ඒ අයට බදු වලින් ලැබෙනවා සහ තවත් නොයෙකුත් යම් යම් ඒවා ටිකක් ලැබෙනවා. දෙවැනි කාරණේ තමයි එන්හාන්ස් කැපිටල් එක. එන්හාන්ස් කැපිටල් එක 300ක් එයාට පාවිච්චි කිරීමේ පහසුකම් පාවිච්චි කරන්නත් ඊට සාපේක්ෂව අවුරුදු ප්‍රමාණයක් මේකේ රෙගුලාසියෙන් අපි අද අනුමත කරනවා. ඉතින් මේවා අනුමත කෙරුවට පස්සේ තමයි මේ ආයෝජකීන්ට කටයුතු කරන්න හැකියාව ලැබෙන. ඒ වගේම තව එක්සෙම්ප්ට් කරපු ලයිස්තුවකුත් තියෙනවා. බදු වලින් මේ ත්‍රෙෂෝල්ඩ් එකක් නැති, මුදල් ත්‍රෙෂෝල්ඩ් එක නියම නොකරන තව විෂයන් කීපකුත් තියෙනවා. මම එකින් එක කියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ කෙසේ වෙතත් විශේෂයෙන්ම අපි දැක්ක නොයෙකුත් චෝදනා ඉදිරිපත් වුණත් ආයෝජකයෝ මර රටට පැමිණෙන්නේ නැහැයි කියන චෝදනාව මේ අය ඉදිරිපත් කෙරුවත් අද අපි ගත්තොත් මේකේ සංයුතිය ගත්තොත් අද ආණ්ඩුවට ගවර්න්මන්ට් මාකටබල් ලෑන්ඩ් ආණ්ඩුව සතුව ශ්‍රී ලංකා රජය සතුව මේකේ ප්ලොට්ස් 28ක් තියෙනවා සමහරක් අය හිතනවා මේකේ චීන කලාපයක් තියෙනවා කියලා එහෙම නැහැ මේවා කලමොට තියෙන ඊගාවට ප්‍රොජෙක්ට් කම්පැනි එක නැත්නම් කොන්ත්‍රාත් කරු සතු ඒක තමයි එයාට ගෙවන බිල නැතු එයාට අයිතිර දෙන එකක් නෙමෙයි ඒකත් ලංකාවෙම තමයි තියෙන්නේ ආයෝජන කරන ආයෝජනයේ මුදල් එන්නේ ලංකාවට නමුත් ඒක ඒ කම්පැනිය සතු එයාගේ ඒ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් ගෙවීම සඳහා 46ක් මේක තිබුණේ අඩුවට නමුත් මේකත් අර කල් දාපු නිසා වැඩි වෙච්ච එකක් 46ක් තියෙනවා ටෝටල් මාකටබල් ලෑන්ඩ් 74 ප්ලොට්ස් ඒකෙන් කොමන් ඒරියාස් තියෙනවා 44ක් 118ක් තියෙනවා ඉඩම් කොටස් සංවර්ධනය කළ හැකි අර මම කියපු කොන්දේසි අතට මේකෙදි තව මාස 12ක් ඇතුළත නැත්තම් මේ රෙගුලාසිය සම්මත වුණාට පස්සේ අද දවසේ අපි හිතනවා අවුරුද්දකට කලින් අපිට ආරම්භ කිරීමට හැකියාව තියෙන US ඩොලර් 1.6 බිලියන් වල ව්‍යාපෘති මේ වෙනකොට අපිට තියෙනවා සරල වශයෙන් කිව්වොත් CIFC කියන ඒ ව්‍යාපෘති ඩොලර් මිලියන 500යි ඊට පස්සේ මරීනා ප්ලොට්ස් ඇන් මරීනා හොටෙල්ස් එකේ ඩොලර් මිලියන 250යි ඐ හොටෙල්ස් කියන ඩොලර් මිලියන 180යි ලක්ෂරි විලාස වල ඩොලර් මිලියන 500යි ඉන්ටර්නැෂනල් ස්කූල් ඇන් යුනිවර්සිටි ඩොලර් මිලියන 60යි හොස්පිටල් ඩොලර් මිලියන 1000යි මේ ආදී වශයෙන් දැනටම මේ රෙගුලාසි සම්මත කරනකම් බලාගෙන ඉඳින ව්‍යාපෘති කීපයක් තිබුණා ඩොලර් මිලියන ඩොලර් බිලියන 1.6ක් මේවා දැන් අද දිනෙන් පසුව අදවස සම්මත වුණාට පසුව මේවා ආරම්භ කිරීමේ වැඩ කටයුතු අපිට ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනවායි සාද විශාල ජයග්‍රහණයක් මේක සම්මත කිරීම කියලා කිව්වත් මම හිතන්නේ මම නිවැරදි ඊට අමතරව විශේෂයෙන් අපි දැක්ක නොයෙකුත් චෝදනා මේ පොල්ලතු කඩ තියෙනවා නොයෙකුත් දේවල් වගේ සඳහන් කරුවත් විශේෂයෙන් මේ වරාය නගරය පිළිබඳව අපි බාර ගන්නකොට වැරදි මතයක් තිබුණා මේක මේ චීන එකක් මේක ලංකාවේ ඇයට ඇතුළට යන්න බැරි එකක් මේක මේ මහජනතාවට අයිති නැති එකක් දැන් අද අපි ඒක විවුර්ත කරලා තියෙනවා කෘතිම වෙරළ විවුර්ත කරලා තියෙනවා අපි తాවකාලික ආපනශාලා කීපයක් දාන්න අවසර දීලා තියෙනවා తాවකාලික ඒවා ඒත් ඒවා දාලා තියෙන මේක ජනතාවට සතු දෙයක් බවට පත් කරා ආයෝජකෙක් යවන්න පුළුවන් තත්ත්වයට පත් කරා ගිහිල්ලා බලලා විනෝද වෙලා මේක ලංකාව එකක් නෙමෙයි චීන කොටහක් කියන සංකල්පේ ඉවත් කිරීම සඳහා තමයි ඒ ක්‍රියාමාර්ග ගරන් තියෙන ඒ සියල්ල පෝට් සිටි කමිෂන් එකේ ඇක්ට් එකට අනුව අවසර අරගෙන තමයි මේ අය ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඊට අමතරව අද දිනේ අපි සම්මත කරන්න බලාපොරොත්තු වෙනවා වෙල්කම් හොටෙල්ස් ලංකා පෞද්ගලික සමාගම කියන ඉන්දියානු ආයෝජනය ICT කියන සමාගමේ මේක මේකේ ආයෝජනයේ ඩොලර් මිලියන මං හිතන්නේ ඔය ඇමරිකන් ඩොලර් මිලියන 140ක ආයෝජනයක් රුපියල් බිලියන ගත්තොත් 15.96ක ආයෝජනයක් ඒකේ ඒකට කියන්නේ ස්ට්‍රැටජික් පොසිෂන් එක SDP ව්‍යාපෘතියක් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති යටතේ තියෙන ව්‍යාපෘතිය මේකේ කාල සීමා වික්මවා ගිහිලා තියෙනවා ඒ නිසා තව එක වර්ෂයක් 20-24 වර්ෂයේ අග දක්වා ඒ ස්ට්‍රැටජික් ස්ටේටස් එක එක්ස්ටෙන්ඩ් කරන්න අපි කටයුතු කරනවා මේවා නිකන් කරන්නේ නැහැ අපි ගිහිල්ලා බලලා පරීක්ෂා කරලා නැවත වැඩ ආරම්භ කරපු නිසා මේ අයට මේ කටයුතු ආරම්භ කරලා මේවා කරගෙන යෑමේ අවසරය නැත්තම් ඒ ස්ට්‍රැටජික් ප්‍රොජෙක්ට් එකක් යටතේ තියෙන සහන භුක්ති විඳීමට තව වර්ෂයක කාලයක් අපි ලබලා දීලා තියෙනවා ඒ වර්ෂයේ ඇතුළත මේ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමේ පොරොන්දුව පිට මේකත් අපිට විශාල දැනට තියෙන ලොකු ආයෝජනයක් හැටියට සඳහන් කරන්න ඕනේ. අපි විපක්ෂයේ මන්ත්‍රීවරු සහ අපේ මන්ත්‍රීවරු නගපු චෝදනා අපි සමහරක් පිළිගන්න ඕනේ. මෙතුමා BOI එකට අලුත් නමකුත් කිව්වා ඒ නම මම මේ විදිහටම පිළිගන්න කැමති නැහැ. ඒක බාරව අමාත්‍යවරයා හැටියට. නමුත් සමහරක් විට එහෙම හිතෙන්නත් පුළුවන් සමහරක් අයට මේ තියෙන ප්‍රශ්න නිසා ආයෝජනයක් මේ රට තුල ආරම්භ කරන්න ගියා. ආයතන 17කට 20කට යන්න ඕනේ. ඒ අනුමැතියන් ගන්න. සම මේක වෙනස් කිරීම සඳහා අධිකරණ ජනාධිපතිතුමා දැන් නව ආයෝජන නීතියක් සකස් කරමින් පවතිනවා බලාපොරොත්තු වෙනවා මේ වර්ෂයේ අවසානයේදී ඒ නීතිය සම්මත වෙයි කියලා. ඊටාම සරලව කිව්වොත් මූලාසනාර උඩ මන්තුමනි මේකේ වෙන්නේ වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ මේක කරන්න. මොකද මේවා අනුමැතියට දාලා අනුමැතියනකන් හිටියොත් එන්නෙම නැහැ. ඒ නිසා අපි සරලව ඒකට ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන සරල తత్వය තමයි යම් කිසි ආයතනයකට පරිසර අධිකාරිය වේවා වෙන තැනකට වේවා යම් කිසි ආයතනයකට අනුමැතියට යොමු කරලා දින ගණනාවක් ඇතුළත සති දෙකක් හෝ තුනක් හෝ මාසයක් හරි කමන්නේ සති තුනක් ඇතුළත ඔව් හරි නෑ හරි බෑ හරි හේතුව හරි කිව්වේ නැත්තම් අනුමත වුණාසේ සලකලා කටයුතු කරන්නත් ඒ අනුමත වීමේ වගකීම ඒ ආයතනයේ ප්‍රධානිය දැරිය යුතුයි කියන ස්ථානයට ගලගෙන එීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නැතිනම් මේ ආයතන මේ රටේ පැල කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ කියන කාරණේ බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ. අපි දැක්ක හේෂා විතානගේ මන්ත්‍රීව විශාල චෝදනාවක් කරා. ආයෝජන මණ්ඩලයේ ප්‍රශ්න තියෙනවා. මම පිළිගන්නේ නැහැ. අපිට අවශ්‍ය තරම් කාර්යක්ෂම නැහැ. තියෙන නීති රාමුව තුළ යම් යම් අර මෙතුමාගේ වගේ ආයෝජන දිරිගන්නනවාට වැඩිය සමහරක් වෙලාවට බාධා කරනවා වගේ පේන්නත් පුළුවන්. නමුත් රටේ තියෙන නීතිමාලාව ඒ නිලධාරීන්ට වෙනස් කිරීමේ හැකියාවකුත් නැහැ. ඒක අපි වෙනුවෙන් අපි තමයි මේ නීති වෙනස් කරන්නේ. පාර්ලිමේන්තුව තියෙන්නේ නීති වෙනස් කරන්න. අපි සුරේෂ් රාඝවන් මැතිතුමා කිව්වා වගේ කෝවිලුයි පන්සලුයි ගැනයි වත්තේ කඩපු ගෙවල් ගැනයි වත්තේ පළවෙනි ගෙදරද කැඩුවේ. නවනව නගර සභාවේ හැමදාම කඩනවා කඩ. ඒවට ගිහිලා කවුරුත් ගහගන්නේ නැහැ. විහාරවල වල කොහෙවත් පන්සල් වල ගිහිල්ලා පොංගල් උත්සව තිබුණෙත් නැහැ. පාම්දුරෝ ගිහිල්ලා කෝවිල් වල පිරිත් කිව්වෙත් නැහැ. ඒවා වෙනවා. ඒවා නවත්තන්න ආයතන තියෙනවා. මේකේ කාලේ ඒවට නාස්ති කරලා වැඩක් නැහැ. මේ නීති ටික වෙනස් කරලා ආයෝජන ගෙනෙන්න පුළුවන් පසුබිමක් සකස් කළ යුතුව තියෙනවා. ඒක දැන් කරගෙන යනවා කියන කාරණේ මම මතක් කරන්න ඕනේ. මේ කිසිම දෙයක් එන්නේ නැහැ කියලා කියපු නිසා මම පැහැදිලි කරන්න ඕනේ. අර රටේ තත්ත්වේ තිබුණ විදිහමයි වෙනසක් නැහැ. මේකේ දියුණුවක් නැහැ කියලා කිව්වොත් රටේ තත්ත්වේ අවුරුද්දකට කලින් තිබ්බ විදිහ ඔබතුමත් දන්නවා මාත් දන්නවා. අපේ ගෙවල් නම් බේරුණා. ඔබතුමාගේ රටේ ඇති මතකයක් නැහැ මොකක් හරි වුණාද කියන කාරණේ. නමුත් හුඟක් අයගේ ගෙවලුත් අලු වුණා. ඒක තමයි රටේ තිබුණු තත්ත්වය. හැබැයි අද ඒ තත්ත්වේ නැහැ. ඒ වෙනස පේන්නේ නැත්නම් කාගේ හරි ඇස් පරීක්ෂා කරගන්න වෙනවා, මොළයේ පරීක්ෂා කරගන්න වෙනවා. ජනාධිපතිතුමා බාර ගැනීමෙන් පසු පැහැදිලි වෙනසක් තියෙනවද ජන ජීවිතයේ සාමාන්‍ය අතට හැරිලා තියෙනවා. අද කෝවිල ගැන කතා කරන්න, පන්සල ගැන කතා කරන්න, වත්තේ ගෙදර ගැන කතා කරන්න අද පුළුවන්ලා තියෙනවා. අද ප්‍රශ්නේ ඒක. එදා තිබුණු ප්‍රශ්නේ පෙට්‍රල් නැති එක. එදා තිබුණු ප්‍රශ්නේ විදුලිය නැති එක. එදිනෙදා රැකියාව කරගන්න බැරි. අද ඒක පුළුවන් වෙලා තියෙනවා. සත්‍යත්වයේ වෙනසක් වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරය ගැන මම සඳහගෙන ආයෝජන තත්ත්වය ගැන මම සඳහන් කෙරුවොත් මේ වෙනකොටත් ජනවාරි මාසයේ 2023 ජනවාරි සිට ජූලි දක්වා අපි ඩොලර් මිලියන 701ක
කාලය අවසන් වෙනවා.
එතකොට මේ කියන තත්ත්වය මම අවසන් මේ කියන තත්ත්වය වෙනසක් නැත්තම් ඩොලර් මිලියන 701ක අපිට විසුම් අස්සම් කරන්න බෑ. මේ වසරේ අපේ ඉලක්කය ඩොලර් බිලියන් 1. ඒක වැරදි. මම මේ ඉලක්කයට එකඟ නැහැ. ඒක අඩු ඊට වැඩිය වැඩි වෙන්න ඕනේ. හැබැයි මේකට හම්බන්තොට තියෙන අපේ දැන් එන පිරිපහදුව ආවොත් ඩොලර් බිලියන් 1.5ක් ඒකට එකතු වෙනවා. තව ව්‍යාපෘති කීපයක් තියෙනවා. අපේ සුරස්න දෙනිපිටිය මැතිතුමාගේ ව්‍යාපෘති ගැන මම වහාම කිව්වා ඇයි පරක්කු වුණේ කියලා පරීක්ෂණයක් පවත්වන්න කියලා. ඒක ආවොත් අපිට තවත් එක ඩොලර් මිලියන් 280ක ව්‍යාපෘතියක් අපි ගාව මාස 9ක් තිබිලා තියෙනවා. ඒක මම දැන් ලේකම්තුමාට කිව්වා ඒක න හොයලා බලන්න කියලා. පරිසර අමාත්‍යාංශ මාස 4ක් තිබ්බයිද මෙහෙම තියෙන්නේ කිව්වොත් ව්‍යාපෘති කරන්න බෑ. ඒ කෙසේ වෙතත් මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ තිබුණට වැඩිය වෙනසක් තියෙනවා. සංචාරක ශේෂ්ත්‍රයේ විතරක් නෙමෙයි ආයෝජකින්ගේ පැමිණීමේ වෙනසක් තියෙනවා. දැන් අපිට ඉදිරි වෙලා තියෙන නව ආයෝජන නීතිය ගෙනල් BOI එක EDB එක වගේ තියෙන ආයතන ඒවා රීස්ට්‍රක්චර් කරලා මේක අර වාසුදේව මැතිතුමාගේ වගේ බිස්නස් කළ හැකි මූලස්ථානය බවට පත් කරලා එය දිරිගැන්වීමේ කටයුත්ත අද මේ රෙගුලාසි සම්මත කිරීමෙන් පවා අද රජය කරන්න ඒකයි කියන කාරණේ පැහැදිලි කරමින් කාර්ය ලබා දීම සම්බන්ධව මගේ ස්තුතිය පුරකට.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා. මීළඟට අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 4 සභාව එක අද දින ඇතුලේ න්‍යායපත්‍රය අනුව විෂය අංක 1 සභාව එක ගැද ගරු ඇමතුමා විෂයාංක 2 සභාව එකගද?
ඔව් අයි.
විෂයාංක 3 සභාව එකගද?
අයි.
විෂයාංක 4 සභාව එකගද?
අයි.
සභාව කල්තැබීම.
I suggest that parliament be adjourned until 9:30 AM on Thursday 24th August 2023.
සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්නය ගරු නීතිජ ප්‍රේමනාත් ශ්‍රී දොළවත්ත ගරු මන්ත්‍රීවරයා.
ගරු සභාපතිතුමනි, ප්‍රථමයෙන්ම මේ අවස්ථාව මම කරගන්නවා අද දිනේ මිස්ටීන් ටුවරිසම් ගානාහි පැවති තරඟාවලියෙන් නෙළුනි සෞන්දර්ය බණ්ඩාර මෙනවිය ජයග්‍රහණ ලැබුවා. ලෝකයේ අනිකුත් රටවල් පරදවා මම හිතන්නේ ලංකාවට ලොකු ශක්තියක් ලොකු ගෞරවයක් මේ මිස්ටීන් ටුවරිසම් පැජන්ට් එක දිනපු එක. මේ අවස්ථාවට ඒ අදාළ පහසුකම් සපයපු ඒ පුහුණු කරපු තාරක ගුරුකන්ද, ඉසුරු, චරිත් ගුණසේකර, රුක්මාල් කියන ඒ පුහුණුකරුවන්ට අධ්‍යක්ෂවරුන්ට මගේ සුභාශිංසන එක් කරනවා. විශේෂයෙන් මේ රටේ මේ පවතින ආර්ථික තත්ත්වය තුළ සංචාරක ව්‍යාපාර අපි දිනු කරන්න ඕනේ. අද කතා කරපු මේ BOI එක මේ සියල්ල එකතු වෙලා රට ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒකම මේ මම අහන ප්‍රශ්නේ. අපි කවුරුත් දකිනවා ගොඩක් වෙලාවට කතා කරන්නේ මේ බුද්ධි ගණනයක් ගැන. මේ විදේශ රටවලට ගිහි අනෙක් ගැන තමයි කතා කරන්නේ. හැබැයි මම නම් විශ්වාස කරන්නේ
තියෙන ප්‍රශ්නේ ඉදිරිපත් කරමු.
කාලේ පහමාරණයක් තියෙනවා ඉදිරිපත් කරන්න ඉක්මන්. සභාපතිතුමා
විනාඩි 10 තියෙන.
සභාපතිතුමා මේ අදාළ තත්ත්වය තුළ අපි අපි දන්නවා මේ රටේ පුහුණු ශ්‍රමිකයෝ පිටරට යවනවා නම් අපි වඩා සුදුසුයි. ඒ වගේම පුහුණු වෘත්තිකයෝ යවනවා නම් වඩා සුදුසුයි. ඒ නිසා අපි මේ අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරන්න ඕනේ. හැබැයි අපි කවුරුත් දන්නවා මේ රටේ කම්කරුව යනවා විදේශ රටවල් වල ශ්‍රමික ව්‍යාපෘති සඳහා. හැබැයි ඒ අයගේ ආරක්ෂාව, ඒ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි රජයේ මැදිහත් වෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මම මේ ගරු කම්කරුවා විදේශයට ගියා අමාත්‍යතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. අපි ගරු අමාත්‍යතුමා ඉන්නවා. මම අහන්න කැමති ගරු අමාත්‍යතුමනි, මේ රටේ පවතින වර්තමාන ආර්ථික තත්ත්වය තුළ වැඩි වැඩියෙන් විදේශ රැකියාවල නිරත ශ්‍රමිකයන්ගේ ලැබෙන විදේශ විනිමය අපි අවුරුදු දන්නවා ඉතාමත් වැදගත් ස්ථානයක් ගන්න. එම තත්ත්වය තුළ විදේශ රැකියාව සඳහා මෙරටින් යන පුහුණු නුපුහුණු ශ්‍රමිකයන් මෙන්ම වෘත්තිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වීම රජයේ වගකීම. ඒක අපි කවුරුත් පිළිගන්න. ගරු අමාත්‍යතුමනි, විදේශගත ශ්‍රමිකයන්ගේ රැකියාව සුරක්ෂිතභාවය හා ඔවුන්ගේ අවම වැටුප පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට තානාපති කාර්යාලය මගින් වැඩපිළිවෙලක් සකස් කර තිබේද? මම හිතන්නේ මේ තානාපති කාර්යාලය ටිකක් අවදි වෙලා යන් ඇන් ඩයිනමික් විදිහට දුවලා පැනලා වැඩ කරොත් ගරු අමාත්‍යතුමා අපිට මේ රැකියා අවස්ථාව වැඩිපුර හොයාගන්න උනත් පුළුවන්. එසේ නම් මේ වැඩපිළිවෙල ප්‍රගතිය කුමක්ද? නොවේසේ නම් එවැනි වැඩපිළිවෙලක් සකස් කිරීමට නොහැකිව ඇත්තේ මන්ද? විවිධ හිරිහැරයන්ට අසාධාරණ ලක් වූ විදේශ ශ්‍රමිකයන් කුපොන සංඛ්‍යාවක් මේ වසර තුල වාර්තා වී ඇද්ද? ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කුමක්ද? විශේෂයෙන් වෘත්තිකයන් විදේශ රැකියා සඳහා විදේශගත වීමේදී විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කර තිබේද? නොවේසේ නම් ඒ මන්ද? ඒ සඳහා පවතින බාධක මොනවාද? මම හිතන්නේ මේ අදාළ කාරණා අපේ මේ රටේ පවතින ආර්ථික තත්ත්වයේ සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් කාරණා. මම හිතනවා අපිට පුළුවන් නම් මේ අදාළ තත්ත්වයන් වර්ධනය කළා මේ විදේශ රටවල් ගතවන පුහුණු නුපුහුණු ශ්‍රමිකයන්ගේ මේ අදාළ මුදල් අපේ රටට ක්‍රමවත් විදිහට ගෙන්න ගන්න, එයාගේ ආරක්ෂාව සපයන්න මම හිතන රට මේ පවතින තත්ත්වයෙන් උගඩ ගන්න පුළුවන්.
ගෞරවනීයතුමාගෙන්
ඒ සම්බන්ධයෙන් මේ අදාළ ප්‍රශ්න වලට උත්තර ඔබතුමාගේ බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
මුලස්සනාරුඩ කරුපන්තුමනි, කරු ප්‍රේමනාත් ශ්‍රී දොළවත්තමැතිතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. එතුමා පැහැදිලි කරමින් විස්තරාත්මක විමසූ අතර එතුමා විමසන ලද පළවෙනි ප්‍රශ්නය විදේශගත ශ්‍රමිකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය හා ඔවුන්ගේ අවම වැටුප් පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට තානාපති කාර්යාලය මගින් වැඩපිළිවෙලක් සකස් කර තිබේද කියලා විමසුවා. ඒ අනුව මම සඳහන් කරන්න කැමති, රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයන් රැකියා ගිවිසුමක් අත්සන් කරන ඕන. එම ගිවිසුමේ ගෙවිය යුතු වැටුප්ප අනිකුත් දීමනා සහ සේවා කොන්දේ සඳහන් වන අතර එම ගිවිසුම උල්ලංඝනය වේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ සේවය කරන රටේ තානාපති කාර්යාලයට, මහ කොමසාරිස් කාර්යාලයට හෝ කොන්සල් ජෙනරාල් කාර්යාලයට පැමිණිලි කිරීමේ අවස්ථාව ලබා දී තියෙනවා. එකී කාර්යාල පිහිටුව ඇති රටවල් පහත සඳහන් කරන්න මම කැමතියි. එක්සත් අරාබි එමිරාජ්‍ය, අබුඩාබි තානාපති කාර්යාලය සහ ඩුබායි කොන්සල් ජෙනරල් කාර්යාලයක් ලෙස කාර්යාල දෙකක් පිහිටුවලා තියෙනවා. ඊට බහරේනේ තියෙනවා. තුන ඊශ්‍රායලයේ තියෙනවා. ජෝර්දානයේ තියෙනවා. සෞදි අරාබිය එහි රියාද් තානාපති කාර්යාලය සහ ජෙඩා කොන්සල් ජෙනරල් කාර්යාලයක් ලෙස කාර්යාල දෙකක් පිහිටුවලා තියෙනවා. කුවේටේ තානාපති කාර්යාලයක් තියෙනවා. ලෙබනනයේ තියෙනවා. මැලේසියාව තියෙනවා. මාලදිවයින, ඕමානය, කටාර්, දකුණු කොරියාව සහ සිංගප්පූරු. ඊට අමතරව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශයටද රිජියෝම් පැමිණිලි කිරීමේ පාසුකම සලසලා දී තියෙනවා. යනු අදාළ තානාපති කාර්යාල මගින් හෝ කාර්යාංශය මගින් එම පැමිණිලි විසඳීමට අවශ්‍ය කටයුතු කරනවා. මේ සඳහා කාර්යාංශය මගින් නඩත්තු කරන ලබන පැමිණිලි කළමනාකරණ පද්ධතියක් මගින් මෙම කටයුතු සිදු කරන බව සඳහන් කරන්න කැමැතියි. එනම් රැකියා සම්බන්ධ ඉදිරිපත් වන අනෙකුත් ගැටලු निराකරණය කිරීම සඳහාද විදේශ දූත මණ්ඩල සහ කාර්යාංශ එක්ක අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බව මේ ගරු සභාවට ප්‍රකාශ කරන්න කැමතියි. එතුම ඉදිරිපත් කරපු දෙවෙනි ප්‍රශ්නය තමයි, එසේනම් මේ වැඩපිළිවෙලේ ප්‍රගතිය කුමක්ද? නොඑසේනම් මෙවැනි වැඩපිළිවෙලක් සකස් කිරීමට නොහැකි ඇත්තේ ඇයි කියලා ආනෝ. මම සඳහන් කරන්න කැමතියි, පසුගිය වසර දෙකහමාර කාලය ඇතුළත කාර්යවංශයේ වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව සහ විසඳුම් ලබා දී ඇති පැමිණිලි සංඛ්‍යාව පිළිබඳ සාරාංශයක් ඇනෝ මේක හැමතුම දෙක බැගින් මගින් ඉදිරිපත් කරන එතුමට ඒ දෙක මට ලබලා දෙන්න හැකියාව තියෙනවා. එකී යමනුම් පරීක්ෂා කිරීමේ ලද පැමිණිලි ප්‍රමාණයට වඩා විසඳු පැමිණිලි ප්‍රමාණය යම් යම් වර්ෂයන්ගේ වැඩි වී ඇත්තේ පෙර වර්ෂයන්ගේ. ඊට පෙර වර්ෂයන්ගේ ලද පැමිණිලිත් නොවිසඳු පැමිණිලිත් අදාළ වර්ෂයේ විසඳ ඇති බැවින් බව නැත්තම් ආයි ප්‍රශ්න තියෙන්නේ මේ අවුරුදු 20යි 25ක් විසඳලා තියෙන කොහොමද උනේ කියලා ඊට ගිය අවුරුදු විසඳපු නැති ඒවත් එකට එකතු වෙලා තියෙනවා. මෙහිදී යම් අවස්ථාවෙන්දී පැමිණිලි විසඳීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වන බව ඉදම පිළිගන්න ඇතයි කියලා මම විශ්වාස කරනවා. එසේ සිදුව ඇත්තේ රටේ අදාළ රටේ නීතිමය රාමුවට අනුගතව එකී ගැටළු සඳහා විසඳුම් සෙවිය යුතු බැවින් බව සඳහන් කරන්න කැමතියි. එතුමා අසන ලද තුන්වෙනි ප්‍රශ්නය තමයි, විවිධ හිරිහැරයන්ට හා අසාධාරණ ලක් වූ විදේශ ශ්‍රමිකයන් කොපමණ සංඛ්‍යාවක් මෙම වසර තුළ වාර්තා වෙලා තියෙනවද? ඔවුන්ට අවශ්‍ය සාහන සැලසීම සඳහා අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර කුමක්ද කියන එක. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙම වසර තුළ විවිධ හිරිහැරයන්ට හා අසාධාරණ ලක් වූ විදේශ ශ්‍රමිකයන් ලද පැමිණිලි සංඛ්‍යාව හා විසඳුම් ලබා දී ඇති පැමිණිලි සංඛ්‍යාව එමනම් එක හා එමනම් දෙක මගින් මේ ඉදිරිපත් කරලා තියෙනවා. එතුමන්ට මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙලෙස විවිධ හිරිහැරයන්ට භාජනය වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට දූත මණ්ඩලවල ස්ථාපිත කර ඇති රැකියා හා සුබසාධන අංශ වෙත අනුයුක්ත කර ඇති නිලධාරීන් මාර්ගයෙන් එකී ගැටළු විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මේ සඳහා එරට රැකියා නියෝජිත ආයතන සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහායද අවශ්‍ය අවස්ථාවදී ලබා ගැනීමට කටයුතු කරනවා. එමෙන්ම ගෘහස්ථ රැකියාවල නිරත විගමනික කාන්තාවන්ගේ සුබසාධන කටයුතු සඳහා විශේෂිත අවධානයක් යොමු කර ඇති අතර ඔවුන්ගේ ගැටළු නිරාකරණය කරගන්න අතුරු රැඳී සිටීම සඳහා දූත මණ්ඩලවලට අනුබද්ධව සුරක්ෂා නිවාසද පිහිටුවා ක්‍රියාත්මක කරගෙන යන බව සඳහන් කරන්න කැමැතියි. එකී මධ්‍යස්ථානවල රැකවරණ පතා පැමිණෙන කාන්තාවන් සඳහා ආහාර වෛද්‍ය පහසුකම් අවශ්‍ය අවස්ථාවදී මෙරට පැමිණීම සඳහා අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා දීමට අපි කටයුතු කරනවා. තවද ඔවුන් පිළිබඳ පසුවිපරම් කර රක්ෂණ වන්දි මූල්‍යමය සහ ද්‍රව්‍යමය ප්‍රධානයන් ලබා දීමටද සිදු කරනවා. මීට අමතරව කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය සහ ශාඛා කාර්යාලවල සමතකරණ කටයුතු සඳහා වෙනම අංශයක් ක්‍රියාත්මක කර තියෙනවා. එකී අංශයන් සඳහා විවිධ හිරිහැරයන්ට හා අසාධාරණ ලක් වූ විගමනික ශ්‍රමිකයන් හට ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් හට අදාළ ගැටළු ඉදිරිපත් කර අවශ්‍ය විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම එතුමා විමසන ලද හතරවෙනි කොටස ප්‍රශ්නය තමයි, විශේෂයෙන් වෘත්තිකයන් විදේශ රැකියා සඳහා විදේශගත වීමේදී විදේශ රැකියා නියුක්තිකාරයන්ට ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කර තිබේද? එසේ නම් මන්ද කියලා අහනවා. ඒ සඳහා මම පිළිතුරු දෙන්න, ඒ සඳහා පවතින බාධක මොනවද කියලා විමසා සිටිනවා. ඒකට මම කෙටි පිළිතුරක් ලබා දෙන්න කැමතියි. විදේශගත වන වෘත්තිය එහෙම නැත්නම් රැකියාව කුමක්ද? කාර්යංශ පනත අනුව රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් කාර්යාංශ ලියාපදිංචි ලබා ගත යුතු අතර ඒ නීතිමය අවශ්‍යතාව බව මම සඳහන් කරන්න කැමැතියි. ඒ අනුව වෘත්තිකයන් සඳහා කාර්යාංශ ලියාපදිංචි ලබා ගැනීමට කිසිදු බාධාවක් නැත. ඒ අනුව 2021 වර්ෂයේ සිට 2023 වර්ෂයේ මේ දක්වා විදේශගත වෘත්තිකයන් ප්‍රමාණය හැමනම් තුන මගින් ඉදිරිපත් කළ තියෙනවා. එතකොට මේ සම්බන්ධ විශ්ලේෂණයක් කළා දැනගන්න කැමැතියි. මගේ පිළිතුර එපමණයි.
බොහොම ස්තුතියි ගරු එමැතුමා. මේ අනුව පාර්ලිමේන්තුව 2023 අගෝස්තු මාස 24 වෙනිදා පූර්ව භාග 9:30 දක්වා කල්තබුණු ලබනවා.